අද දවසේ මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාළ දත්ත සමුදාය යන මාතෘකාව. 10 ශ්‍රේණියේ පෙළපොතේ අවසාන පාඩම ලෙස මේ පාඩම හැදෑරුවා ඔබට මතක ඇති. මේ පාඩම ඔබට අනිවාර්ය විභාග ප්‍රශ්න ලැබෙන මාතෘකාවක් නිසා පාඩම මතක් කරන ගමන්ම පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න මේ පාඩම සම්බන්ධයෙන් ලැබිලා තියෙන්නේ කෙසේද කියලා සාකච්ඡාවක් ලෙස පාඩම සිදු කිරීම ඔබේ අපොසු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කිරීමට ඉවහල් වෙනවා කියලා මම හිතනවා. පළමුවෙන්ම මෙහිදී දත්ත සමුදායක් යනු කුමක්දැයි ඔබට අදහසක් ලැබෙන්න ඕනේ. දත්ත සමුදායක් කියන්නේ දත්ත රාශියක්. දත්ත රාශියක් කියනකොට ඔබට මතක් වෙනවා විවිධ උදාහරණ. ඔබ පාසල ගැන මතක් කරොත් පාසලේ ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දත්ත, ගුරුවරුන්ගේ දත්ත. මේ දත්ත සියල්ල විවිධ ආකාරයෙන් විවිධ ස්ථානවල ගබඩා වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ පාසලට ඇතුළත් වෙනකොට ඔබට ඇතුළත් වීමේ අංකයක් ලැබෙනවා. ඔබේ නම, ගම, දුරකථන අංක අදාළ ඔබේ සියලු විස්තර පාසල මගින් සටහන් තබා ගන්නවා. මේ සටහන් විවිධාකාර ලෙස පැමිණීමේ ලේඛනවල, පන්ති වාර්තා පොත්වල, ප්‍රගති වාර්තා පොත්වල සටහන් වෙලා දත්ත විශාල ප්‍රමාණයක එකතුවක් අපිට පාසලක නිරීක්ෂණය වෙනවා. එතකොට මේ වගේ දේවල් දත්ත සමුදායකට උදාහරණයක්. ඔබ කල්පනා කරන ඕනම ආයතනයක දත්ත උපදින තැනක දත්ත සමුදායවලට උදාහරණ තියෙන්න පුළුවන්. රෝහලක් තව උදාහරණයක්. රෝහලකට පැමිණෙන රෝගීන් සම්බන්ධ විස්තර වෙන්න පුළුවන්. වෛද්‍යවරු සම්බන්ධව, ඖෂධ සම්බන්ධව, එතන සිටින කාර්ය මණ්ඩල විස්තර, මේ ඔක්කොම එකතුවක් විදිහට ගත්තොත් දත්ත සමුදායක්. එහෙනම් ඔබ අනුන ගන්න ඕනේ දත්ත සමුදායක් කියන්නේ දත්ත විශාල ප්‍රමාණයක එකතුවක්. හැබැයි මේකෙදි අපි කතා කරන දත්ත සමුදායන් වල තියෙන දත්ත එකිනෙකට යම්කිසි සම්බන්ධතාවක් තියෙනවා. ඔබ මේ 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න පාඩම් වලදී අපි කතා කරන්නේ එකිනෙක හා සම්බන්ධතාවක් පවතින දත්ත. ඒ නිසා අපි හඳුන ගන්න දත්ත පාදක, දත්ත සමුදා සම්බන්ධක දත්ත සමුදා විදිහට තමයි අපි හඳුන්වන්නේ. දැන් මේකෙදි මම කලින් කතා කරපු උදාහරණ ඔක්කොම ඔබට හමු වෙලා ඇත්තේ කොයි ආකාරයෙන්ද? ලේඛනවල සටහන් කරනවා, නැත්නම් ගොනුවල පවත්ත ගන්නවා, ඔක්කොම ඔය වගේ හස්තීය ආකාරයට. හස්තීය ආකාරය කිව්වොත් ඒක සම්බන්ධ වෙන්නේ සියලු දේම මිනිසා විසින් ඉටු කරනවා, පොත්පත්වල සටහන් කරගන්නවා ඒ ආකාරයට. හැබැයි අපි තොරතුරු හා සංනිවේදන තාක්ෂණයත් එක්ක කතා කරනකොට අපිට තවත් දත්ත පාදකයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ පරිගණකගත දත්ත පාදක, නැත්තම් දත්ත සමුදා, මේ වචන දෙකම භාවිතා වෙනවා. එතකොට ඔබ මෙතනදී අඳුන ගන්න ඕනේ මේ දෙකේ තියෙන ලක්ෂණ මොනවද කියලා. එහෙනම් ඔබට දැන් පුළුවන්, ඔබ මේ වෙලාවේ ඔබට පුළුවන් වගුවක් ආකාරයට දැන් ඔබ කතා කරපු මේ දත්ත සමුදායන්, ඒ කියන්නේ වගුවක් ආකාරයට ඔබට පුළුවන් කොටස් දෙකකට බෙදා ගන්න. එක තැනක තියෙනවා මොකද්ද? හස්තීය දත්ත සමුදාය. හස්තීය දත්ත සමුදාය. ඊළඟ එහා පැත්තේ තියෙන තීරුවේ ඔබට සටහන් කරගන්න පුළුවන් පරිගණකගත දත්ත සමුදාය. මේ දෙකේ තියෙන සමානකම් හිතුවොත් අපි මොනවද සමානකම්? දෙකම සමන්විත වන්නේ ඉතා විශාල දත්ත ප්‍රමාණයකින්. දෙකම දත්ත සමූහයක එකතුවක්. ඒක සමානකමක්. එතකොට ඒ වගේම අපිට සමානකම් වගේම වෙනස්කම් හඳුන ගන්නත් පුළුවන්. දැන් සමානකම් ලියලා ඔබ පේලි දෙකක් විතර තියාගන්න. ඔබට පස්සේ පාඩම් කරනකොට, ප්‍රශ්න පත්‍ර කරනකොට මේවට මතක් වෙයි. මෙතෙන්ට දාගන්න පුළුවන් සමහර සමානකම්. ඒවා ලියාගන්න. දැන් අපි අසමානකම් බලමු. හස්තිය දත්ත සමුදාය කියන්නේ සියලුම කාර්ය, දත්ත හැසිරවීම, දත්ත එක්රැස් කිරීම කියන සියලුම කාර්ය මිනිසා විසින් නැත්නම් මිනිස් බලයෙන් සිදු කරනවා නම් ඒවා අපි කියනවා හස්තිය දත්ත සමුදා කියලා. පරිගණක දත්ත සමුදා කියන්නේ අර කියන කාර්යයන්ම අපි පරිගණකය නැත්නම් යම්කිසි ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් භාවිතා කරලා කරනවා නම් ඒකට අපි කියනවා පරිගණකගත දත්ත සමුදාය. දැන් ඔබට ඉතින් මේ දෙක අතර වෙනස්කම් ඕන තරම් හිතා ගන්න පුළුවන්. ඔබ හිතන්න බලන්න, හස්තීය දත්ත සමුදායක් තියෙන හිතමු ඔබේ පාසල, ඔබට අවශ්‍ය වෙනවා ඔබේ අසීම සහතිකයක් ලබා ගන්න. ඔබට මොකද්ද කරන්න වෙන්නේ? එහෙම වුණොත් අසීම සහතිකයක් හරි අවශ්‍ය ලිපි ලේඛනයක් හරි ගන්න ඔබට පාසලට ගියොත්, ඔබට සමහර විට පාසලෙන් නියම කරලා තියෙනවා මෙන්න මේ දවස්වල විතරක් ඔබ අසීම සහතික ලබා ගන්නටම් පැමිණෙන්න කියලා. ඔබට ගිය ගමන් සමහර විට මේ අසීම සහතිකයක් වගේ දෙයක් ගන්න පුළුවන්කම නෑ. ඒ තොරතුරු ටික එකතු කරන්න ඕනේ. ඔබ පරණ දත්ත තියෙන වාර්තා හොයලා හොයලා ඊට පස්සේ ඒ වාය සටහන් කරලා ඔබට පිටපතක් ගන්න වෙයි. හැබැයි ඒ හස්තිය දත්ත සමුදායක වගේ නෙවෙයි, පරිගණකගත දත්ත සමුදායක් තියෙනවා නම් මේ තියෙන තොරතුරු ඉතාම ඉක්මනින් ඒවා හසුරවලා නැවත වාර්තාවක් නැත්තම් අපි කිව්වොත් අපිට දෘඩ පිටපතක් ලබා ගැනීමේ හැකියාව ඉතාම ඉක්මන් කියන බව ඔබට පැහැදිලි. මේක ඔබට උදාහරණ විදිහටම මතක් කරගන්න පුළුවන්. ඒ වගේම සමහර විට ලොකු දැන් ලොකු දත්ත ලොකු විශාල දත්ත තියෙන වෙලාවකදී අපි හස්තිය දත්ත සමුදායකදී අපිට තියෙනවා එකම දේ තැන් තැන්වල තියෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් ඔබේ පන්ති වාර්තා පොත් ටික හිතන්න. ඔබ එක ශ්‍රේණියට ඇතුල් වුණාම ඔබ පාසලෙන් නික්ම යනකම්ම තියෙන හැම පන්ති වාර්තා පොතේම ඔබේ මේ සියලු තොරතුරු ඔබේ තොරතුරුම නැවත 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 හැම අවුරුද්දක්ම පටන් ගන්නකොට ආයෙ තව පොතක ලියනවා තව පොතක ලියනවා. ඔය විදිහට එකම දත්තය තැන් තැන්වල වාර ගණනාවක දකින්න පුළුවන්. අපි මේ தත්ත්වයට කියනවා தත්ත ද්විකරණය කියලා. එකම தත්ත්වය නැවත නැවත අපිට මුණ ගැසෙනවා. தත්ත ද්විකරණය දකින්න තියෙනවා. හැබැයි අපි භාවිතා කරොත් පරිගණකගත தත්ත සමුදායක් ඒ සංසිද්ධිය අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද தත්ත ගබඩා වෙනකොට එක ස්ථානයක අවශ්‍ය වෙලාවට එතනින් ලබා ගැනීම විතරයි වෙන්නේ. தත්ත ද්විකරණයක් නැවත නැවත සටහන් වීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔබ ඉගෙන ගන්න ඒ කරුණ ඉතාම වැදගත් தත්ත සමුදා සංසන්දනය කරනකොට. තවත් මතක් කරන්න, ඔබට මේකට උදව් කරගන්න පුළුවන් ඔබේ 10 ශ්‍රේණිය පෙළ පොත. ඒකෙත් ඒකේ පොදුවේ දාලා තියෙනවා தත්ත සමුදායන්වල වාසි. ඔබ එතනින් අරගෙන මෙතෙන්ට එකතු කරගන්න. දැන් හිතන්න ඉඩකඩ ගැන හිතුවොත් ඔබේ විශාල දත්ත සමුදා ගබඩා කරන්න පාසලේ විශාල ඉඩ ප්‍රමාණයක් යනවා. අවුරුද්දෙන් අවුරුද්ද දරුවන්ගේ තොරතුරු ගොඩාක් එකතු වෙනවා නේද? කබඩ් වල ෆයිල් වල මේවා අසුරලා තියෙනවා. හොයාගන්න හරි අමාරුයි සමහර වෙලාවට. හැබැයි අපි පරිගණක ගත කරොත් අපිට අපි කලින් කතා කරා තොරතුරු හොයාගන්න ලේසි. ඒ වගේම අපිට ලොකු ඉඩකඩක් යන්නේ නැහැ. පරිගණකයේ තිබෙන ඉඩකඩ පමණයි. හැබැයි පරිගණකයක අර කබඩ් ගොඩක තැන්පත් කරාට වඩා විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. අපිට ඒක කරුණක් විදිහට ලියනවනම් ලියන්න පුළුවන් දත්ත ගබඩා කිරීමට වැය වෙන භෞතික අවකාශය අඩුයි. පරිගණකගත දත්ත සමුදායක් භාවිතා කරන වෙලාවේදී හස්තියේකකදී නම් ඒ ප්‍රමාණය වැඩි කියලා සටහන් කරගන්න පුළුවන්. ඔය කරුණු ඔබට නැවත නැවත සාකච්ඡා කිරීමට මම ඉඩ තියලා දැන් එහෙනම් එතනින් එහාට අපි යමු. මොකද දැන් අපි කතා කරා මොකද දත්ත සමුදායක් කියන්නේ ඒ වගේ වාසි අවාසි සංසන්දනය කරා. දැන් අපි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විශේෂදි හදාරන්නේ එහෙනම් පරිගණකගත දත්ත සමුදා. මේ දත්ත පරිගණකගත කිරීමට දත්ත විශාල ප්‍රමාණයක් එක් රැස් කිරීමට මෘදුකාංග රාශියක් මේ වනකොට තියෙනවා. අපි ඒවා දත්ත කළමනාකරන මෘදුකාංග නැත්නම් ඩේටාබේස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් කියලා හඳුන්වනවා. දැන් ඔබේ මට්ටමේදී මේවට උදාහරණ ටිකක් ඔබ දැනගන්න ඕනි. සාමාන්‍යයෙන් බහුලව භාවිතා වෙන දත්ත සමුදාය එමු නැත්නම් දත්ත කළමනාකරන දත්ත සමුදා කළමනාකරන මෘදුකාංග කිහිපයක වෙළඳ නාම කිහිපයක නාම ඔබ දැනගන්න ඕනේ මොනවද කියලා. දැන් අපේ පෙළ පොතේ භාවිතා කරන මෘදුකාංගයට අමතරව විවෘත මෘදුකාංගවල තියෙනවා මේ සඳහා යොදා ගන්න මෘදුකාංග ඒ කීපයක නම් ඔබ මතක තියාගන්න. ඔබට ඒක බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන වෙලාවකදී වැදගත් වෙයි. එතකොට ඒ වගේ කීපයක් මතක් කරගන්න. හැබැයි කොහොම කරත් මේ අපි කතා කරන සම්බන්ධිත දත්ත සමුදායන්වල තියෙනවා ප්‍රධාන මූලික ලක්ෂණ ටිකක්. අපි භාවිතා කරන මෘදුකාංගයේ අණුව ඒවා ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. අපි ඒ තුරු මේ කරුණු ටිකක් ඊළඟට බලමු. දැන් අපි කතා කරන්නේ නම් මේ දත්ත සමුදායක තියෙන මූලික ලක්ෂණ. අපි භාවිතා කරන දත්ත සමුදායේ මූලික තැනුම් ඒකකයේ මොකද්ද කියලා ඇහුවොත් ඔබට මතක් වෙනවා ඇති මේක හැදිලා තියෙන්නේ පළවෙනිම මූලික තැනුම් ඒකකයේ වෙන්නේ දත්ත වගුවක්. දත්ත වගුවක් තමයි ගන්න. දත්ත වගු රාශියක එකතුවෙන් තමයි දත්ත සමුදායක් හැදෙන්නේ මූලිකවම. එතකොට මේ දත්ත වගුවක් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔබ දන්න වගුවක්. වගුවක මොනවද තියෙන්නේ? පේලි සහ තීර තියෙනවා. එතකොට පේලි සහ තීර වලින් සමන්විත වෙන දත්ත වගුවක් අපිට නම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ දත්ත සමුදාය පාසලක් නම් පාසලක තියෙන දත්ත පිළිබඳව නම් අපේ දත්ත සමුදාය අපේ දත්ත සමුදාය තියෙන්න පුළුවන් වගු ඔබට හිතන්න පුළුවන්. මොනවද ඒ වගු? අනිවාර්යෙන් පාසලේ වැදගත්ම දත්ත වගුව කියන්නේ ශිෂ්‍යයා. ශිෂ්‍යයන් සම්බන්ධ දත්ත වගුවක් තියෙන්න පුළුවන්. ඊළඟට ගුරුවරු සම්බන්ධ දත්ත වගුවක් තියෙන්න පුළුවන්. ඊළඟට මේ දරුවෝ හදාරන විෂයන් තියෙනවනේ, විෂයන් සම්බන්ධ දත්ත වගුවක්. දරුවෝ ඉන්නේ එක එක පන්තිවලනේ, පන්ති සම්බන්ධ දත්ත වගුවක්. ඔහොම හිතුවොත් පාසලට සම්බන්ධ දත්ත වගු ගොඩාක් ඔබට නම් කරගන්න පුළුවන්. එතකොට මේ දත්ත වගු එකිනෙක අතර තියෙනවා සම්බන්ධතා. ඒ සම්බන්ධතා මත අපිට මේ දත්ත එකිනෙක හා සම්බන්ධ කරලා අවශ්‍ය තොරතුරු ගන්න සකස් කරගන්න පුළුවන්. එතකොට එහෙනම් අපි බලමු පළවෙනියටම මේ දත්ත වගුවක තියෙන තවත් ප්‍රධාන කොටස් මොනවද කියලා. එතකොට දත්ත වගුවක හැදිලා තියෙනවා අපි කිව්වා පේලි සහ තීර. එතකොට මේකෙදි අපිට දත්ත වගුවක් අපි සාමාන්‍යයෙන් නමකින් හඳුන්වනවා. අපි බලමු අපිට සමීපම උදාහරණේ කියන්නේ ශිෂ්‍යයානේ. එහෙනම් ශිෂ්‍යයෙක් සම්බන්ධ දත්ත වගුවක් නම් මේකෙදි අපි හැම වෙලේම මේකෙදි අපි හිතනවා දැන් ශිෂ්‍යයෙක් සම්බන්ධව නම් අපි දත්ත විදිහට මොනවද ගබඩා කරන්න තෝරගන්නේ කියලා. දත්ත විදිහට තෝරගන්නකොට ඉතාම වැදගත් තොරතුරු ටිකක් තමයි අපි තෝරගන්නේ. දැන් ශිෂ්‍යයෙක් සම්බන්ධ ගත්තොත් අපි දන්නවා පාසලේදී හැම ශිෂ්‍යයාටම ලැබෙනවා ඇතුළත් වීමේ අංකයක්. ළඟට පොදු දේවල් තියෙනවනේ, නමක් තියෙනවා නේද, උපන්දිනය නේද, ස්ත්‍රී පුරුෂ භාවය වෙන්න පුළුවන්, පාසලට ඇතුළත් වූ දිනය වෙන්න පුළුවන්, බාරකරු නැත්තම් දෙමව්පියන්ගේ නම වෙන්න පුළුවන්, ඔන්න ඔය වගේ කරුණු, ලිපිනය. එතකොට ඔය වගේ මූලික තොරතුරු ටිකක් අපි මොකද කරන්නේ? එහෙනම් මේ දත්ත වගුවක ගබඩා කරගන්න අපිට පුළුවන්. මෙන්න මේ වෙලාවේදී මොකද වෙන්නේ? අපි මේ හදන දත්ත වගුවේ එහෙනම් කොහොමද තියෙන්නේ? පේලි සහ තීර තියෙනවනේ. එතකොට මේකෙදී අපි දන්නවා අපේ පාසලේ ඉන්න සියලුම දරුවන්ගේ විස්තර අපිට ගබඩා කරනවා නම් ඒකට මේ දත්ත වගු අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ දත්ත වගු භාවිතා කරනකොට එතකොට අපිට යොදා ගන්න පුළුවන් එක් එක් වගු. ඒ වගුවල අපිට පුළුවන් දැන් ඔබ මේ පාඩම කලින් ඉගෙනගෙන තියෙන නිසා අපිට පුළුවන් මතක් කරගන්න. එහෙනම් ශිෂ්‍යයා සම්බන්ධ විස්තර අපි ගබඩා කරනවා නම් අපි ඒ ගබඩා කරගන්නේවා අපි මොකද කරන්නේ පේලි සහ තීර ආකාරයට සකස් කරගත්ත වගුවක අපි නම් කරගන්නවා. එතකොට මේකට ඔබට ප්‍රධාන වශයෙන් අපි ගන්නවා ගොඩක් විට මේකෙදි දැන් දරුවෝ ගොඩාක් ඉන්නවනේ. එකම නම තියෙන දරුවෝ ඉන්න පුළුවන්, එකම උපන්දිනේ තියෙන අයත් ඉන්න පුළුවන්. හැබැයි මේ වගේ හැම වෙලෙම දත්ත වගුවකදී අපි මොකද වෙන්නේ එක් ශිෂ්‍යයෙක් තවත් ශිෂ්‍යයෙක්ගෙන් වෙන් කරලා අඳුනගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවකදී අපි එකතු කරගන්නවා. එහෙම දෙයක් අපි හදපු දත්ත වගුවේ නැත්තම් අපි එකතු කරගන්නවා එහෙම තොරතුරක්. දැන් පාසලක නම් ඔබ දන්නවා ඇතුළත් වීමේ අංකය කියන්නේ අනන්‍ය ලක්ෂණයක්. ඇතුළත් වීමේ අංකය එක් ශිෂ්‍යයෙක්ට අනන්‍යයි. අන්න එහෙම අනන්‍ය අපිට අවශ්‍ය වෙනවා, අනන්‍ය ශේත්‍රයක් අපිට අවශ්‍ය වෙනවා. දැන් එතකොට ඒක යොදා ගන්න පුළුවන් අපිට එක් ශිෂ්‍යයෙක් තව ශිෂ්‍යයෙක්ගෙන් වෙන් කරලා අඳුනගන්න. එතකොට එහෙම හදපු වගුවක් ඔන්න ශිෂ්‍යයාට තියෙනවා. ගුරුවරුන්ට වගුවක් හැදුවත් ඒත් එහෙමයි. ගුරුවරුනුත් අපිට වෙන් කරලා අඳුනගන්න අපිට දෙන්න පුළුවන්. ගුරුවරුන්ටත් යම් කිසි අංකයක් දීලා වෙන් කරලා අඳුනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ එක එක විදියට අපි හදාගන්න වගුවලට අපිට දත්ත ගබඩා කරන්න යොදා ගන්න පුළුවන්. ඒකට ඔබ අනිවාර්යෙන් එහෙම අනන්‍යව මේ විදිහට අනන්‍යව භාවිතා කරන අනන්‍යව යොදා ගන්න ශේත්‍රයක් අපි හඳුන්වනවා ප්‍රාථමික යතුරක් කියලා. එහෙනම් අපි හදන දත්ත වගුවක තියෙන්න ඕනේ ප්‍රාථමික යතුරක්. දැන් ඔබට විභාගයේදී සමහර වෙලාවට එනවා වගු දීලා, දත්ත වගු දීලා ඔබෙන් අහනවා ඒ එක් එක් දත්ත වගුවේ තියෙන ප්‍රාථමික යතුරු මොනවද කියලා. මම මේකට එක උදාහරණයක් ගන්නම්. 2020 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 19 සිට 21 කියන බහුවර්ණ ප්‍රශ්න. ඒකේ දීලා තියෙනවා ප්‍රශ්නාංක 19 සිට 21 දක්වා පාදක වී ඇති පෙන්වා ඇති දත්ත සමුදා වගු කතෘවරුන් පොත් සහ කතෘවරුන් විසින් ලියන ලද පොත් පිළිබඳව දත්ත ආචයනය සඳහා යොදාගනු ලබයි. අපි ආචයනය කියන වචනේ භාවිතා කරනවා. ආචයනය කියන්නේ ගබඩා කරනවා. ස්ටෝ කියන එකට මේ ප්‍රශ්න පත්‍රවල ඔබට යෙදෙන පද ඔබ අඳුනා ගන්න ඕනේ. එතකොට ආචයනය කියන්නේ ස්ටෝ, ගබඩා කිරීම කියන එක. එතකොට මෙතන ඔබට වගු තුනක් තියලා තියෙනවා. එකක් කතෘ වගුව, එකක් පොත් වගුව, ඊළඟට අනික් වගුවට නම් දීලා තියෙන්නේ කතෘ පොත් වගුව කියලා. ඒ කියන්නේ කතෘවරුන් කොයි කොයි කතෘද පොත් ලිව්වේ කියලා තමයි ඒ වගුවේ තියෙන්නේ. දැන් මේකෙදි කතෘ වගුව ගත්තොත් ඒකේ දීලා තියෙනවා ශේත්‍ර තුනක්. author ID, first name, last name කියලා. පොත් වගුව ගත්තොත් තියෙනවා book ID, name, price කියලා. කතෘ පොත් කියන වගුවේ තියෙනවා author ID, book ID, royalty share කියලා. දැන් එතකොට මේකෙදි අහන ප්‍රශ්නේ තමයි 19 වෙනි ප්‍රශ්නේ. කතෘ පොත් වගුවේ ප්‍රාථමික යතුර විය යුත්තේ මින් කවරක්ද කියලා. දැන් මෙතනදී ඔබ දීලා තියෙන කතෘ වගුව දෙස බැලුවොත් ඔබට පේනවා එක එක කතෘ කෙනෙක් අනන්‍යව අඳුනගන්න ඔබට යොදා ගන්න පුළුවන් ශේත්‍රය තමයි author ID කියන ශේත්‍රය. පොත්වගුව ගත්තොත් පොත්වගුවේ එක එක පොත අපිට වෙන්නේ වෙන්ම මත අනන්‍යව අඳුන ගන්න පුළුවන් ශ්‍රේත්‍රය බුක් ID. හැබැයි දැන් ඔබෙන් ප්‍රශ්නයේ අහන්නේ මේ කතෘ පොත් කියන වගුව සම්බන්ධව. දැන් මේකෙදී ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ හොඳට පේනවා මේ කතෘයි පොතුයි කියන වගු දෙකේම එකතුවක් සම්මිශ්‍රණයක් තමයි කතෘ පොත් වගුවේ තියෙන්නේ. දැන් එතකොට මේ වගේ වෙලාවකදී අර දෙකේම එකතුව ගන්න වෙලාවේදී ඔබට ප්‍රාථමික යතුරු විදියට ගන්න වෙන්නේ ඕත ID කියන එකයි බුක් ID කියන එකයි දෙකම එකට ගත්තහම තමයි ප්‍රාථමික යතුරු වෙන්නේ. එතකොට ඔබට උත්තරේ අරගන්න වෙන්නේ මේ විදිහට මේ ලියලා තියෙන දීලා තියෙන වර්ණ හතරෙන් තුන්වෙනි වර්ණය තමයි තියෙන්නේ ඕත ID. මෙතන අපි එකතු කිරීමේ සංකේතයක් දාලා තමයි නිරූපණය කරන්නේ ඕත ID එකතු කිරීම බුක් ID. ඒක අපි සංකේතාත්මකව දාන්නේ මේ ශේෂ්ත්‍ර දෙකම තමයි ප්‍රාථමික යතුරු. ඒකට එතනින්ම ඔබට ඕන ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ප්‍රාථමික යතුරක් එක ශේෂ්ත්‍රයක ප්‍රාථමික යතුරුත් අපිට හමු වෙනවා. ශේෂ්ත්‍ර කීපයක් එකට එකතු වෙච්ච ප්‍රාථමික යතුරුත් අපිට හමු වෙනවා කියලා ඔන්න ඔබට මේ ප්‍රශ්න පත්‍රයෙන් ඒක ඉගෙන ගන්න පුළුවන්. එතකොට තව අහලා තියෙන එතනත් පොඩි තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔබට ඒවා කරලා බලන්න පුළුවන්. ඔබ ගාව ප්‍රශ්න පත්‍රය මේ ප්‍රශ්න පත්‍ර ඔබ හොයාගෙන ඒවට උත්තර ලියන්න උත්සාහ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔබට මේක අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් හින්දා මේක ඔබට මේ අත්‍යවශ්‍ය වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේම ඔබට දෙවන ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි කොටස විදිහට තියෙනවා. එතනත් ඔබට දීලා තියෙන්නේ මේ ප්‍රශ්නයක්මයි. ඒකේ තියෙන්නේ විවිධ සැපයුම් කරුවන් විසින් මිලදී ගනු ලැබූ විවිධ අයිතම වල ප්‍රමාණ හා මිලදීගත් දිනය සහිත ලැයිස්තුවක් අඩංගු දත්ත සමුදා වගුවක් ඔබට දීලා තුන. ඔබට වගුවක් දීලා ඒ ඔබ බලන්න හොඳට වගුව දීලා වගුවේ හැම ශේෂ්ත්‍රයක්ම ඔබට මේ ඉංග්‍රීසියෙන් වගුව තියෙන නිසා ඉංග්‍රීසි භාෂාවෙන් ඔබට සිංහලෙන් ලියලා දීලා තියෙනවා මේ වගේ අදහස. දැන් ඔබෙන් අහනෝ ප්‍රශ්න දෙකක්. මොකක්ද අහන්නේ? පළවෙනි ප්‍රශ්නේ ඉහත වගුවේ පවතින ශේෂ්ත්‍ර සංඛ්‍යාව හා රෙකෝඩ සංඛ්‍යාව ලියන්න. ශේෂ්ත්‍ර සංඛ්‍යාව, රෙකෝඩ සංඛ්‍යාව. දැන් අපි ශේෂ්ත්‍ර කියන වචනේ ගැන කතා කරා. ශේෂ්ත්‍ර, ශේෂ්ත්‍ර කියන්නේ ඔබට මේ කොළම් ආකාරයට, ස්තම්භ ආකාරයට තියෙන එතකොට ශේෂ්ත්‍ර. මෙතන ශේෂ්ත්‍ර ශේෂ්ත්‍ර කීයක්ද කියලා ඔබට ගණන් කරලා එතකොට ශේෂ්ත්‍ර සංඛ්‍යාව ලියන්න ඕනේ. රෙකෝඩ කියන්නේ තියෙන ශේෂ්ත්‍ර ඔක්කොම එකට එකතු කරලා ගත්තහම හරහට තියෙන පේලියක් කියන්නේ රෙකෝඩ් එකක්. එතකොට ශේෂ්ත්‍රය ශේෂ්ත්‍ර ගණනාවකින් සමන්විත වෙනවා රෙකෝඩයක්. දැන් ඔබ මේකේ පිළිතුරු ලියනකොට ගණන් කරලා අහලා තියෙන පිළිවෙලටයි ලියන්න ඕනේ. අහලා තියෙන්නේ ශේෂ්ත්‍ර සංඛ්‍යාව සහ රෙකෝඩ සංඛ්‍යාව. එතකොට ශේෂ්ත්‍ර කීයද මේකේ තියෙන්නේ? Supplier ID, Item ID, Purchase Date, Quantity. තියෙන්නේ 4යි. එහෙනම් ශේෂ්ත්‍ර 4යි. Records මේකේ තියෙනවා 1යි, 2යි, 3යි, 4යි, 5ක්. පල්ලෙහාට 5ක් පේලි 5ක් මේකේ තොරතුරු, ඒ කියන්නේ suppliersලා 5 දෙනෙක්ගේ තොරතුරු සටහන් වෙනවා. එහෙනම් record 5යි. එතකොට ඔබ මේක හරියට පිළිවෙලට ලියන්න ඕනේ, නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද ඔබ මාරු කරොත් මේකේ පිළිතුර වැරදි. ඊළඟට දෙවෙනි ප්‍රශ්න විදියට තියෙනවා purchase date සහ quantity සඳහා වඩාත්ම යෝග්‍ය වූ දත්ත ප්‍රරූප ලියා දක්වන්න. දත්ත ප්‍රරූප මොනවද? දත්ත ප්‍රරූප කියලා කියන්නේ දැන් අපි මේකේ ගබඩා කරන්නේ දත්තනේ. මේ දත්ත එක එක ප්‍රරූප වලට අයිති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මම කිව්වොත් අපිට quantity කිව්වොත් තියෙන ප්‍රමාණයක්නේ 20 50 30 ඒව ප්‍රමාණ. ප්‍රමාණ කියන ඒවා අපි බොහෝ විට අපි ඒවට දෙන්න පුළුවන් දත්ත ප්‍රරූපය තමයි මොකද්ද? සංඛ්‍යා. ඒවා සංඛ්‍යා කියන එක. එතකොට අපි ගබඩා කරන්නේ දිනයක් නම් ඒකට අපිට ඔබ දන්න ඔබ භාවිතා කරන මෘදුකාංගේ විවිධ දත්ත ප්‍රරූප තියෙනවා. ඔබට මතක් කරගන්න පුළුවන් දත්ත ප්‍රරූප කියන්නේ මොනවද? ඒ කියන්නේ ඒක තුල ගබඩා කරන දත්තය කොයි වර්ගයේ දත්තයක්ද කියන එක. උතර දත්ත තියෙන්න පුළුවන් සංඛ්‍යා විදිහට, නැත්නම් පාඨ පාඨ විදිහට තියෙන්න පුළුවන්, දින විදිහට තියෙන්න පුළුවන් නේද? එතකොට බූලියානුක්‍රමයට තියෙන්න පුළුවන් නේද? ඔබ දන්නවා yes no කියලා දත්ත වර්ගයක් ඔතන තියෙනවා. එතකොට මෙතනින් ඔබෙන් අහන්නේ quantity කියන එකයි purchase date. ඉතින් purchase date කියන්නේ අනිවාර්යෙන් මිලදී ගත දිනය. එහෙනම් ඒක දිනය කියන ආකාරයට තමයි අයිති වෙන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් තමයි ඔබෙන් අහලා තියෙන්නේ. එතකොට ඔබ එහෙනම් දත්ත වර්ග තියෙනකොට ඒ දත්ත ප්‍රරූප මොනවද කියලා අඳුනගන්න ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඒ දේ අඳුනා ගැනීම. දැන් එතකොට එහෙනම් ඔබ යම්කිසි දත්ත වගුවක් සාදනකොට ඔබ සැලකිලිමත් වෙනවා මේකේ දත්ත ප්‍රරූපය මොකද්ද කියලා. මොකද ඒ දත්ත ප්‍රරූපය අනුව ඔබට පුළුවන් පස්සේ ඔබ සාදනකොට යම් යම් දේවල් ඒ මත ඔබට පුළුවන් ප්‍රශ්නවලට උත්තර දෙනකොට ඒදී අඳුනගන්න. ඔබට තව දත්ත ප්‍රරූප ගොඩක් හමුවේ. මුදල් ගබඩා කරනකොට අපිට කරන්සි කියලා තියෙනවා. මුදල් ගබඩා කරනවා නම් කරන්සි කියලා දත්ත ප්‍රරූපයක් තියෙනවා. එතකොට බොහෝ විට අපි ගණනය කිරීමට භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැත්තම් ඒ දේ ගන්න පාට යක් විදිහට ලේබල් එකක්, ඒ වගේ නමක්, ලිපිනයක් වගේ ඒ වගේ උදාහරණ වලදී අපි භාවිතා කරන්නේ දත්ත ප්‍රරූපේ පාට. ඔබ ඒ වගේ දේවල් පිළිබඳ අඳුන ගන්න. එතකොට අපි බලමු එහෙනම් දැන් මේකෙදී ආපු මම මූලික කරුණු ටික විතරයි එතන කතා කරේ. මේ වගේ ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙන මේ පාඩමෙන් ඇවිල්ලා තියෙන තව ප්‍රශ්නයක් ගැන අපි සාකච්ඡා කරන්න බලමු මොකක්ද කියලා. මේ දත්ත සමුදාය කියන පාඩමේදී මේකෙදි දීලා තියෙන තුන්වෙනි ප්‍රශ්නේ විශ්වවිද්‍යාලයක සුපරීක්ෂකවරු ව්‍යාපෘති සහ සුපරීක්ෂකවරු මගින් සුපරීක්ෂණය කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු ආචයනය කිරීමට භාවිතා කර ඇති සම්බන්ධිත දත්ත සමුදා වගු පහත දක්වා ඇත. දැන් මේක දිහන සම්බන්ධිත දත්ත සමුදා වගු තුනක් දීලා තියෙනවා. පළවෙනි එක සුපරීක්ෂක වගුව, ඊළඟට ව්‍යාපෘති වගුව, ඊළඟට සුපරීක්ෂක ව්‍යාපෘති වගුව. වගු තුනක් දීලා තිනවා. එතකොට ඔබ මේ වගු දුන්නහම හොඳට වගු දිහා බලන්න. එකල මේ වගු හැම එකක්ම නම් කරලා තිනවා. ඊළඟට මේ වගේ ශේස්ත්‍ර නම් දීලා තිනවා. දැන් මේ ශේස්ත්‍ර නම් කියන ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒ හදපු ශේස්ත්‍ර නමම තමයි අපි පිළිතුරු සපයනකොට භාවිතා කරන්න ඕනේ. සුපරීක්ෂක වගුවේ සුපරීක්ෂකවරු S.1, S.2 ඉඳන් S.5 දක්වා සුපරීක්ෂකවරු 5 දෙනෙක්ගේ තොරතුරු දීලා තියෙනවා. ඒ කියන්නේ රෙකෝඩ් 5ක් තියෙනවා. මේකේ ශේස්ත්‍ර 4ක් තියෙනවා. සුපර්වයිසර් ID, first name, last name, department name කියලා ශේස්ත්‍ර 4ක් තියෙනවා. දැන් ඌ අඳුන ගන්න ප්‍රශ්නේ දිහා බලනකොට ඊළඟට ව්‍යාපෘති. දැන් සුපරීක්ෂකවරු මේ එක එක ව්‍යාපෘති සුපරීක්ෂණය කරනවා ඇති. එමනේ සුපර්වයිසර් කෙනෙක් ප්‍රොජෙක්ට් සුපර්වයිස් කරනවා. ඒකනේ අපි සාමාන්‍යයෙන් කිව්වොත් ඔබට පැහැදිලි වෙන්නේ. එතකොට ව්‍යාපෘති තියෙනවා දීලා P.01 ඉඳන් P.05 වෙනකන් ව්‍යාපෘති 5ක තොරතුරු. එතකොට එතනත් රෙකෝඩ් 5ක් තියෙනවා. එතන තියෙන ශේස්ත්‍ර 2යි. එක ශේස්ත්‍රයක් තමයි ප්‍රොජෙක්ට් ID, අනික එකේ තියෙන්නේ ස්ටාර්ට් ඩේට්. එතකොට අපිට හිතන්න පුළුවන් හරි මේ තියෙන්නේ මේ එක එක ව්‍යාපෘති ආරම්භ වූ දිනේ තමයි දාලා තියෙන්නේ. සුපරීක්ෂක වගුවේ තියෙන එක එක සුපරීක්ෂකයාගේ පළවෙනි නම අන්තිම නම එයා සම්බන්ධ වෙලා ඉන්නේ කොයි දෙපාර්තමේන්තුවටද කියලා තමයි එතන තියෙන්නේ. ඊළඟට සුපරීක්ෂක ව්‍යාපෘති වගුවේ තියෙනවා ඔන්න සුපවයිස ID එකයි ප්‍රොජෙක්ට් ID එකයි අලවන්ස් එකයි. එතකොට මොකද තියෙන්නේ? සුපවයිස ID S.1 එකට ප්‍රොජෙක්ට් ID P.0.3ට අලවන්ස් එක රුපියල් 20,000යි. එහෙනම් එක එක සුපවයිසට ඒ යම් කිසි ව්‍යාපෘතියකට ගෙවන මුදල තමයි තියෙන්නේ. හරි. දැන් එතකොට මේකෙදි අහලා තියෙනවා ඔබෙන් පහත වගන්ති සත්‍ය හෝ අසත්‍ය දැයි ලියන්න කියලා යහන්නේ. පළවෙනි එක සුපවයිස ID යනු සුපවයිස ප්‍රොජෙක්ට් වගුවේ ආගන්තුක යතුරකි. දැන් බලමු ආගන්තුක යතුරක් කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි දීලා තියෙන උදාහරණ බැලුවොත් ඒකේ තියෙනවනේ වගු තුනක්. වගු තුනෙන් පළවෙනි වගුවේ තියෙනවා සුපරීක්ෂක වගුව. ඒකෙදී සුපරීක්ෂක වගුවේ ශේෂ්‍ර 4යි රෙකෝඩ 5ක් තියෙනවා. සුපරීක්ෂක වගුවේ රෙකෝඩයක් අනන්‍යව අඳුනගන්න භාවිතා වෙන ප්‍රාථමික යතුරු තමයි සුපවයිසර් ID කියන්නේ. ඒ වගේම අපි ව්‍යාපෘති වගුව ගත්තොත් ව්‍යාපෘති වගුවේ ව්‍යාපෘති අංකය දීලා තියෙනවා ප්‍රොජෙක්ට් ID කියලා. ස්ටාර්ට් ඩේට් කියලා ආරම්භක දිනය දීලා තියෙනවා. මේ ශේෂ්ඨ දෙකක් දීලා තියෙන වගුවෙන් අපිට පේනවා ප්‍රොජෙක්ට් ID එකෙන් තමයි එක් එක් ව්‍යාපෘතිය අනන්‍යව අඳුනාගන්න පුළුවන් වෙන්නේ කියලා. ඊළඟ වගුව සුපරීක්ෂක ව්‍යාපෘති වගුව. මේකෙදි අපි දන්නවා සුපවයිස ID එකයි ප්‍රොජෙක්ට් ID එකයි දෙකම තියෙනවා. ඒ වගේම අලවන්ස් තියෙනවා. අලවන්ස් කියන්නේ දැන් එක සුපරීක්ෂකවරේ යම්කිසි ව්‍යාපෘතියක් කරනවාට යාට ගෙවන මුදල කියලා අපිට තේරෙනවා. එතකොට ඒකෙදි අපි ප්‍රාථමික යතුර මොකද්ද කියලා බැලුවොත් ඒකේ ප්‍රාථමික යතුරු හැදිලා තියෙන්නේ සුපවයිස ID එකයි ප්‍රොජෙක්ට් ID එකයි කියන දෙකම දෙකේම එකතුව විදිහට. දැන් බලමු අපිට මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. දැන් ආගන්තුක යතුරක් කියලා කියන්නේ මෙහෙම දෙයක. දැන් අපි දීලා තියෙන වගන්තිය බලමුකො. විගන්තිය දීලා තියෙනවා සුපවයිස ID යනු සුපවයිස ප්‍රොජෙක්ට් වගුවේ ආගන්තුක යතුරකි. සුපවයිස ID යනු සුපවයිස ප්‍රොජෙක්ට් වගුවේ ආගන්තුක යතුරකි. හරි. දැන් සුපවයිස ID කියන එක සුපවයිස වගුවේදී කවුද? ප්‍රාථමික යතුරක්. එතකොට සුපවයිස වගුවයි ප්‍රොජෙක්ට් වගුවයි කියන දෙක අතර තියෙන සම්බන්ධතාව නිරූපණය කරනකොට හැදෙන සුපරීක්ෂක ව්‍යාපෘති වගුවෙත් අර දෙන්නගෙම ප්‍රාථමික යතුරු තියෙනවා. දැන් අර වගුවේදි මෙයා ප්‍රාථමික යතුරු වුණාට මේ වගුවේදි මෙයා ප්‍රාථමික යතුරු හදන එක ශේෂ්ත්‍රයක් විතරයි. ඇත්තටම මෙයා අයිති සුපරීක්ෂක වගුවට. මෙයා ඒ කියන්නේ මේතෙන්ට ආගන්තුකෙක්. මෙයා පිටින් ආපු කෙනෙක්. මෙයා ඇත්තම අයිතිය තියෙන්නේ මෙයාගේ සුපරීක්ෂක වගුවට. ඒ නිසා අපිට මේ වෙලාවේදී සුපවයිස ID වත් සුපරීක්ෂක ව්‍යාපෘතිය වගුවේදී ආගන්තුක යතුරක් කියලා අඳුන්නන්න පුළුවන්. ඒ වගේම ප්‍රොජෙක්ට් ID එකත් සුපවයිස ප්‍රොජෙක්ට් එහෙම නැත්නම් සුපරීක්ෂක ව්‍යාපෘති වගුවේ ආගන්තුක යතුරක් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට ඒ වගන්තිය සත්‍යයි. හොඳට මතක තියාගන්න. හැබැයි සුපරීක්ෂක වගුවේදී සුපවයිස ID සහ ප්‍රොජෙක්ට් ID කියලා හැදුවනම් ඒ දෙකේම එකතුව එයා වෙනවා මේ වගුවේ ප්‍රාථමික යතුරු. වෙන වෙනම ගත්තාම මේ දෙන්නා වෙන වගුවල ප්‍රාථමික යතුරු නිසා මෙතනදී අපි යාට කියන්නේ ආගන්තුක යතුරක් කියලා. එහෙනම් මේ ප්‍රශ්නේ පළවෙනි කොටසේ දීලා තියෙන වගන්තිය සත්‍යයි. දැන් බලමු දෙවනි වගන්තිය. ප්‍රොජෙක්ට් ID යනු සුපර්වයිසර් ප්‍රොජෙක්ට් වගුවේ ප්‍රාථමික යතුරු වේ. හරි. දැන් අපි මේක ටිකකට කලින් කතා කරා. ප්‍රොජෙක්ට් ID අයිති ව්‍යාපෘති එමත් නැත්නම් ප්‍රොජෙක්ට් වගුවට. ඒකේ ප්‍රාථමික යතුරු තමයි ප්‍රොජෙක්ට් ID කියන්නේ. මේ වගුවේ නෙවෙයි. එහෙනම් මේක අසත්‍යයි. ඊළඟ කොටසේ අහලා තියෙන්නේ පහත වෙනස්කම් ඇති කිරීම සඳහා යාවත්කාලීන කළ යුතු වගු මොනවාද කියලා. දැන් මේකෙදි අර ඔබට දීලා තියෙන වගු පදනම් කරගෙන තමයි සමස්ත රචනා ප්‍රශ්නෙම ගොඩ නැගින්නේ. ඒ නිසා මේ වගු තුන හොඳට අවධානයෙන් පරීක්ෂා කරලා තමයි උත්තර දෙන්න ඕනේ. දැන් ඔබ දන්නවා දත්ත වගුවලට අපි දත්ත ආදානය කරනවා. සමහර වෙලාවට මේ වගේ තියෙන දත්ත නැවත අපිට සංස්කරණය කරන්න වෙනවා. නැත්තම් අපිට ඉවත් කරන්න, ඩිලීට් කරන්න වෙන්න පුළුවන් එක් එක් රෙකෝඩ. එතකොට මේකෙදි අහන්නේ දැන් යාවත්කාලීන කරන්න ඕනි වගු මොනවද කියලා දීලා තියෙනවා එක් එක් වෙනස්කම්. පළවෙනි එක P.2 ව්‍යාපෘතිය ට 10,000ක දීමනාවක් සමග සුපරීක්ෂකයකු ලෙස අනුර විජේනායක පත් කිරීම. දැන් P.2 කියලා ව්‍යාපෘතියක් තියෙනවා. ඒකට තමයි රුපියල් 10,000ක දීමනාවක් සහිතව අනුර විජේනායක කියන සුපරීක්ෂකවරයා පත් කරන්න කියන්නේ. අපි දැන් බලමු එහෙනම් මෙතනදී සම්බන්ධ වෙනවා අපිට පේනවා සුපරීක්ෂක වගුවයි ව්‍යාපෘති වගුවයි කියන දෙකේම ඉන්න තොරතුරු තියනවා වගේ අපිට හිතෙනවා. බලමු එහෙනම් P.2 ව්‍යාපෘතියට 10,000ක් දීමනාවක් දෙනවා නම් ඔන්න ව්‍යාපෘතියයි දීමනාවයි ගණනක් තියෙන්නේ සුපරීක්ෂක ව්‍යාපෘති වගුවේ. ව්‍යාපෘතියයි දීමනාවයි P.2 10,000ක්. දැන් හැබැයි කියලා තියෙනවා ඒකට පත් කරන්න තියෙන සුපරීක්ෂකවරයා අනුර විජේනායකලු. දැන් අනුර විජේනායක ඉන්නේ අපිට සුපරීක්ෂක වගුවේ. එයාට අදාළ වෙන සුපර්වයිසර් ID එක S.4. එහෙනම් මේ පත්කිරීම සිදු කරන්න නම් අපි මේ දත්ත ටික දාන්න ඕනේ කොයි වගුවටද? අපිට දාන්න තියෙන දත්ත මොනවද? සුපර්වයිසර් ID එකක් අපි හොයාගත්තා. ප්‍රොජෙක්ට් ID එකක් තියෙනවා, අලවන්ස් එකක් තියෙනවා. ඒ තුනම තියෙන වගුව මොකද්ද? සුපරීක්ෂක ව්‍යාපෘති වගුව. ඒකට තමයි අපිට දාන්න වෙන්නේ මේ ඊළඟ අන්තිමට තියෙන රෙකෝඩ් එක විදිහට දානවා. අනුර විජේනායක කියන්නේ S.4නේ. එහෙනම් පළවෙනිම සුපර්වයිසර් ID කියන එකේ යට අපි ලියනවා S.4. ප්‍රොජෙක්ට් ID අපිට ප්‍රශ්නේදි කිව්වා P.2 කියලා. අලවන්ස් එක 10,000යි කියලා ලිව්වා. එහෙනම් ඒක අපිට යාවත්කාලීන කිරීමේදී එහෙම ලියන්න වෙනවා. මේ වෙලාවේදී ඔබෙන් අහලා තියෙන වගුව කුමක්ද කියලා. ඒ නිසා ඔබ එකයි ලියන්න ඕනේ උත්තර, සුපරීක්ෂක ව්‍යාපෘති වගුව. එමත් නැත්නම් සුපර්වයිසර් ප්‍රොජෙක්ට් වගුව. හොඳට මතක තියාගන්න මේ වගේ වෙලාවකදී වගුව කියලා අහලා තියෙන වෙලාවේදී එක වගුවක් පමණයි ඔබ පිළිතුරු විදියට ලියන්නේ. නිවැරදිම වගුව පමණයි. ඔබ දන්නේ නැතුව නැත්නම් ඔබ තව වැඩිපුර වගු ලිව්වොත් මේකෙදී බොහෝ විට මේවන් අවස්ථාවන් වලදී ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ කිසිසේත්ම. ඒ කියන්නේ එක ලකුණක් දෙනවා නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ. මේකේ පැහැදිලිව තියෙනවා එක් වගු නාමයකට වඩා ලියා ඇති විට ශුන්‍ය ලකුණු ලබා දෙන්න. මොකද ඔබ අවබෝධයක් දැන් ඔබේ අවබෝධය පරීක්ෂා කරන ප්‍රශ්න පත්‍රයේ ඔබ වගුවක් කියලා ඇව්වහම වගු කීපයක නම් ලිව්වොත් ඔබට ඒ ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙලාවේදී මම ආපහු මතක් කරනවා මේ ශේෂ්ත්‍රවල තියෙන නම් ඒ ආකාරයටම ලියන්න. වගුවල නම් ඒ ආකාරයටම ලියන්න. අකුරු වෙනස් කරන්න එපා. අක්ෂර ඔබ හිතන වචන ලියන්න එපා. ඒ දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන ආකාරයටම වගුවල නම් ශේෂ්ත්‍ර නම් සඳහන් කරන්න. දෙවනි එකටම අදාළ දෙවනි ප්‍රශ්නේ ප්‍රදීප් දිසානායක නමැති අය නව සුපරීක්ෂකවරයෙකු ලෙස රසායන විද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ අතර ඔහුව රුපියල් 15,000ක දීමනාවක් සමගින් දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් කියලා දීලා තිනවා 0.03 කියන ප්‍රොජෙක්ට් ID එක වෙතපත් කිරීම. දැන් මෙතන ප්‍රශ්නේදීම කියනවා අලුත් සුපරීක්ෂකවරයෙක් ලෙසලු පත් කරේ. එහෙනම් සුපරීක්ෂකවරුන්ගේ තොරතුරු අපි එකතු කරන්නේ කොයි වගුවටද? සුපරීක්ෂක වගුවට. එහෙනම් එයාගේ තොරතුරු ටික ඔක්කොම අපිට ඇතුළත් කරන්න වෙනවා සුපරීක්ෂක වගුවට. මොනවද ඒ තොරතුරු? සුපරීක්ෂක ID එක, එයාගේ අපිට ලියන්න පුළුවන් නම, first name last name විදිහට, ඊළඟට department name එක ලියන්න පුළුවන්. ඒ ටිකම තියනවා. මොනවද? first name කියන්නේ ප්‍රදීප් නේද? last name කියන්නේ දිසානායක. department එක විදිහට chemistry කියලා දාන්න පුළුවන්. department name. එතකොට ඒ ටික අඳාන්න වෙන්නේ සුපරීක්ෂක වගුවට. ඒක විතරක්ද මේකේ තියෙන්නේ? නෑ. අලුතින් බඳවගත සුපරීක්ෂකවරයාට කියනවා ₹15,000ක දීමනාවක් සමගින් දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් P.03ට පත් කරන්න. දැන් එහෙනම් තව වගුවක් මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ අලවන්සක තියෙන වගුව තමයි සුපරීක්ෂක ව්‍යාපෘති වගුව. එහෙනම් ඒකට දාන්න පුළුවන් අර වගුවල තියෙන විස්තරත් දාලා ගන්න පුළුවන්. එතකොට මේ වෙලාවේ පිළිතුරට ඔබට සුපරීක්ෂක සහ සුපරීක්ෂක ව්‍යාපෘති කියන වගු දෙකම ලිවීම අත්‍යවශ්‍යයි. ඔතනදි මතක තියාගන්න වගු තුනක් තියෙනකොට ලියන්න ඕනි වගු දෙකයි නම් නිකන් ඉතුරු වගුවේ නමත් ලිව්වොත් ඔබට ලකුණු ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මම නැවත වරක් කියන්නම්. ඔබේ ප්‍රශ්නයට පිළිතුර ලෙස වගු දෙකක් එනවා නම්, කියන්නේ ඔබේ ප්‍රශ්නයේම තියෙන්නේ වගු තුනයි. ඔබ අඳුන ගන්නවා ප්‍රශ්නේ පිළිතුර ලෙස වගු දෙකක නම් ලියන්න ඕනේ කියලා. ඔබ නිකන් ලියන්න එපා, අනිකත් කමක් නැහැ, අනිකත් ලියලා බලන්නම් කියලා. එහෙම ලියන්න එපා මේ ප්‍රශ්නේදී. ඔබේ අවබෝධය තීරණය වෙන්නේ මේ වෙලාවේ කරන කාර්ය මත. ඒ නිසා හොඳට අවධානයෙන් පාඩම් කරනකොට ඉතාම සැලකිල්ලෙන් මේ දේවල් සලකුණු කරගන්න. ඊළඟ ප්‍රශ්නය මොහමඩ් නස්වර් සහ රාජ් සෙල්වම් සුපරීක්ෂකවරුන් ලෙස යොදා ගනිමින් විශ්වවිද්‍යාලය 15/9/2020 දින නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එක් එක් සුපරීක්ෂකවරයා 13,000ක බැගින් වූ ලිපිනයක් සමග නම් වෙනස් කිරීම සිදු කිරීමට කියලා අහලා තියෙන බලමු අපි ඒක.
ඊළඟ කොටස මොහොමඩ් නස්ෆ සහ රාජ් සෙල්වම් සුපරීක්ෂක වරුන් ලෙස යොදා ගනිමින් විශ්වවිද්‍යාලය 15/9/2020 දින නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. එක් එක් සුපරීක්ෂකවරයාට රුපියල් 11,000 බැගින් වූ දීමනාවක් වෙන් කරන ලදී. ඉහත වෙනස්කම් සිදු කිරීම සඳහා අදාළ වගුවලට එක් කළ යුතු නව රෙකෝඩ හෝ රෙකෝඩය ලියා දක්වන්න. එතකොට සෑම රෙකෝඩයකටම වගුවේ නම, ශේෂ්ත්‍රය 1, 2 යන ආකෘතිය භාවිතා කරන්න. මේකෙදි කියලා තියෙන්නේ දත්ත ඇතුල් වෙන කොටස වෙන්නේ මේ ප්‍රොජෙක්ට් ව්‍යාපෘති සුපරීක්ෂකයයි ව්‍යාපෘතියයි දෙකම සම්බන්ධ වෙන සුපරීක්ෂක ව්‍යාපෘති කියන වගුවට. ඒකෙදි අපිට දාන්න වෙනවා අපි කියලා තියෙන විදිහට. එහෙනම් කවුද මේ දැන් අපිට හොයාගන්න වෙනවනේ P.0.6 කරන අය ඉන්නවා මොහොමඩ් නස්සර් රාජ් සෙල්වම්. එතකොට එකක් වෙන්නේ S.2, P.0.6, 11,000 කියන එක රෙකෝඩ් එකක්. මේ මාතෘකාව හොඳින් අධ්‍යයනය කරනු ඇත්තයි කියලා අපි හිතනවා.